කරු නලින් බණ්ඩාර ජය මහමෙත්ත ඔබතුමාට මිනිත්තු 18ක් කාලයක්
තියෙනවා. ගරු මූලාසනේ මන්ත්‍රමනි ස්තුතිවන්ත වෙන ඔබතුමාට අවස්ථාව ඔන් කළ තුනේ ලබා දීම සම්බන්ධව විශේෂයෙන්ම අද දවස අපේ සියඹලා පිටිය අමතිතුමා කතා කරා. මම හිතන්නේ එතුමාගේ අමාත්‍යංශය අමතිවරයා විදියට අද කතා කරන අන්තිම දවස කියලා මට මේ කල්පනා වුණේ. මොකද ආයේ පාර්ලිමේන්තුව තියෙන්නේ ලබන මාසේ 8 වෙනිදා. අපේ අමතිතුමාට අපි සුබ පතනවා අවසන් මුදල් අමති විදියට රාජ්‍ය අමති විදියට කතා කරා. එතුමා කිව්වා දුවන මුවන් දැක නොදමව් නෙළු පලාලු. ඉතින් පලා නෙලා ගත්තා මේ කැබිනට් මණ්ඩලය. පලා ටික නෙලා ගත්තා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ වටේ ඉන්න කට්ටිය. හැබැයි රටේ ජනතාවට නම් ගරු මන්තුමා තම් පලාවත් හම්බුන්නේ නැහැ. පොල් පලාවත් නැහැ. ඇල්ටොත් නැහැ බුල්ටොත් නැහැ. එයාලා පලා නෙලා ගත්තා. ඒ නිසා රටේ ජනතාව බලන් ඉන්නවා සැප්තැම්බර් 21 වෙනිදාට ඒකට පාඩම උගන්වන්න. විශේෂයෙන්ම එතුමා ඇතුළු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නඩේ හැවදෑම කියන එක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාව තමයි මේ අභියෝගය බාරගත්තේ. අනිත් අය පලා ගියා, එතනත් පලා තියෙනවා මාරකෙදී. ඈ ඒ අය හැංගුණා කියලා. හැබැයි මම ඒකයි එතුමාටත් කිව්වේ අභියෝගය බාරගත්ත නෙමෙයි මේගොල්ලෝ රාජපක්ෂ පවුල ඇතුළු මේ සෙට් එක රනිල් වික්‍රමසිංහව තෝරගත්තා. ඒකයි වචනේ තෝරා ගැනීමක් කරේ. ඒගොල්ලන්ට බොහොම හිතවත් විශ්වාසදායක විදියට උන්ව තෝරගත්තා. ආරක්ෂකයා සමහර කණ්ඩායමකට පස්සේ පක්ෂයේ දෙකඩ කරලා ප්‍රහාර එල්ල වුණා. හැබැයි ඒගොල්ලන්ගේ තෝරා ගැනීමක් විදියට තමයි තනි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ තෝරාගත් ජනාධිපතිවරයා බවට, එහෙම නැත්නම් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් වුණේ. ඉතින් මේ කෙටි කාලය ඇතුළත රටේ වුණු දේවල් අපිට එකින් එක කියන්න පුළුවන්. 2019 හිටියේ මේ රටේ දුප්පත් ජනතාව 125-30 අතර ප්‍රමාණයක්. අද ඒක 170ට වැඩි කරලා තියෙනවා. ඒක ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු විශාල රටට කරපු ලොකු දෙයක් කියලා තමයි ඒගොල්ලෝ හිතන් ඉන්නේ. ඒක තමයි එක පැත්තකින් පෝලිං අඩු වෙන්න හේතු වුණේ. මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව නැතුව ගියා. මිනිස්සු දුප්පත් වුණා, මිනිස්සු අසරණ වුණා, මිනිස්සුන්ගේ අතේ සතේ නැතුව ගියා. ඒ නිසා මේගොල්ලෝ මේ කියන සුන්දර ලෝකේ, සුරංගනා ලෝකේ මේ භූමියේ නැහැ. ඒ වගේම රාජ්‍ය ආදායම ගැන කතා කරා. රාජ්‍ය ආදායම බිලියන 800කින් අඩු කරන්න අත උස්සලා කටයුතු කරපු සෙට් එකේ කෙනෙක් තමයි රංජිත් සියඹලා පිටිය මැතිතුමා. හැබැයි එතුමා වෙලා එතන මුලසුනේ හිටියේ. නමුත් එතුමත් ඒ ආණ්ඩුව නියෝජනය කරපු ඇමතිවරයෙක්, පාර්ශවකරුවෙක් කියන එක මතක් කරන්න ඕන. දැන් රාජ්‍ය ආදායම බිලියන 800ක් කියන්නේ විශාල ප්‍රමාණයක්. දැන් අපේ NPP එකේ මැතිවරණ ප්‍රකාශනය, ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැක්කාම නම් මේවා සුළු සොච්චන් ගණන් අපේ මූලාසනේ මන්තුමනි. ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙනවා අපේ රටේ වගා කළ හැකි ඉඩම් වලින් වසරකට රුපියල් 130ක ආදායමක් බලාපොරොත්තු වෙනවා කියලා. වගා කළ හැකි ඉඩම් වලින් 130ක ආදායමක්. අපේ රටේ සමස්ත ඉඩම් වල 40%කට ආසන්න ප්‍රමාණයක් 160ක් වගා කළ හැකි ඉඩම්. මේකෙන් 120ම කුමුරු, 105ක් තේ. මේ විදිහට වගා කළ හැටි ඉඩම් 160ක් තියෙනවා. මේගොල්ලෝ කීදේට රුපියල් 130ක් වාර්ෂික ආදායමක් ලබනවා නම් අපිට රුපියල් බිලියන 18,000ක් වාර්ෂික ආදායමක් ලැබෙනවා මේ රටේ වගා කළ හැකි ඉඩම් වලින්. සම්පූර්ණ ඉඩම් 160ක් අක්කරයකට 130 ගානේ ගත්තා. ඒතර වෙන මුකුත් ඕනේ නැහැ. දැන් NPP කාණ්ඩුව ආපුවම මේ ප්‍රශ්න සේරම විසඳෙනවා. අපිට මේ රුපියල් බිලියන 95ක් පඩි ගෙවන්න තියෙන අමාරුකුණුත් ප්‍රශ්නයක් නැහැ. අපිට ණය ගෙවන්නව ප්‍රශ්නකුත් නැහැ. බිලියන 18,000ක් ආදායමක් වෙනවා අපේ වගා වලින් තරක්, කෘෂිකර්මෙන් විතරක්. මොන පට්ටපල් බොරුද ඔබතුමත් ගොවියෙක්නේ. 130ක් ගන්න පුළුවන් ද අක්කරේකින්? කන්න දෙකෙන්ම උපරිම වුණොත් ලක්ෂ 4ක් 4000ක් ගනී. කන්න දෙකෙන්ම ඒ ලාභය නෙමෙයි වී ටික විකුණන ලබන මුදල. අපි තේවලින් වාර්ෂිකව ගන්නේ රුපියල් බිලියන මට මතක විදිහට 4000ක් වගේ ප්‍රමාණයක්. 400ක් වගේ. රුපියල් බිලියන 400ක්. රුපියල් බිලියන 400ක් තේවලින් ගන්නේ. එතකොට මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා බිලියන 18000ක් ගන්න වගා කරලා. අනේ මන් දන්නේ නැහැ මේ ජනතා මිතුරුනේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඇතුළු මේ ඉදිරිපත් කරලා තියෙන මැතිවරණ ප්‍රකාශනය මොකක් හරි අමාරු වෙලාවක අසාධ්‍ය වෙලාවක හදපු එකක්ද කියන කාරණේ. ඒ නිසා මේ රට රවටන්න ජනතා මිතුරුන්ටවත් කිසිදු බලවේගයකට අපි ඉඩ දෙන්නේ නැහැ. දැන් අර මැතුමා කිව්වා අපි රාජ්‍ය සේවයට 57000 දෙන එක ගැන කතා කරා. ඒගොල්ලෝ 55000 දෙනවලු, තව 2000 වැඩි උනේ. ඒක මොකද්ද සොච්ච බල්ලුනේ. හැබැයි අපි 57000 දෙනවා කියනකොට මෙතන ඇවිල්ලා මේ හොටු පෙරාගෙන ඇඬුවා එච්චර වැඩි කරන්නේ කොහමද? වැට් එක මෙච්චරක් වැඩි කරන්නේ, අච්චරක් වැඩි කරන්නේ. එතකොට මේමයි අරමයි කින්දමන්ද කියලා. දැන් කියනෝ නෑ නෑ ඒක එච්චර ගානක් නෙමෙයි, අපිට වඩා 2000 දෙන්න කියලා. මේ එක එක වෙලාවට එක එක මත ප්‍රකාශ කිරීම හරහා අපිට පේන්නේ ඒගොල්ලන්ගේ ඔළුව මේ ලෑ. ඒගොල්ලෝ දන්නවා දැන් කෙලවෙන්න යන්නේ කියලා. මොකද මේ පාර්ලිමේන්තුවේ සමහර විට ඊළඟ පාර්ලිමේන්තුව වෙනකොට ගොඩක් අය മന്ത്രി දුර ඉවරලා ආයේ മന്ത്രി පාර්ලිමේන්තුවට එන්න බැරි වෙන තත්ත්වයකටපත් වෙයි. මොකද ඊළඟ පාර්ලිමේන්තුව වෙනකොට පාර්ලිමේන්තුවේ මම නම් දන්නවා පැහැදිලිවම මම ඉන්නේ මේ පැත්තේ නෙමෙයි, මම ඉන්නේ හැ පැත්තේ කියලා. අපි ඉන්නේ හැ පැත්තේ කියලා. මොකද ඊළඟ මාසේ 8 වෙනිදාට මේ රටේ ජනාධිපතිවරයා වෙන කවුරුත් නෙමෙයි, මේ රටේ පුංචි මිනිස්සුන්ගේ අතිමහත් බහුතර ඡන්දයෙන් සමස්ත රටේ සිංහල බෞද්ධ කතෝලික ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් ද්‍රවිඩ මේ සියලු ජාතීන්ගේ අතිමහත් බහුතර නියෝජනයකින් සජිත් ප්‍රේමදාස මැතිතුමා සැප්තැම්බර් 21 වෙනිදා දිනලා ඊළඟ මාසේ 8 වෙනිදා අපි ආණ්ඩු පක්ෂය ඇවිල්ලා තමයි ඉඳගන්නේ. සමහරට එදාට ඉතින් පාර්ලිමේන්තුව විසිරුලා තියෙදි කියන්න බෑ, ඒක වෙනම කතන්දරයක්. ඉතින් ඒ නිසා මේ ඇමතිකම් දරන කායවත් ඇමතිකම් ඊළඟ පාර්ලිමේන්තුව කැඳවනකොට නෑ. ඒක 100%ක් විශ්වාසයි. ඔබතුමාගේ පුටුව තියෙනවා, ඒකට මුකුත් හානියක් වෙන්නේ නැහැ. නියෝජ්‍ය කතා නැතුනේ. අපි ඕකට මුකුත් කරන්න යන්නේ නැහැ. හැබැයි මේ පැත්තේ ඇමතිකම් ටික නම් ඉවර වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නවා අද රටේ ජනතාව තීන්දුව කරලා හමාරයි සජිත් ප්‍රේමදාස මහත්තයා දිනනෝ කියන කාරණේ. ඒ ජනතාව සේරම අපිට ඡන්ද දෙන අය නෙමෙයි. ඡන්ද දෙන නොදෙන කවුරුත් දැන් කියන කතන්දරය තමයි සජිත් තමයි දිනන්නේ. සජිත් තමයි දිනන්නේ කියලා. ඒ නිසා මේ රටේ අද හතර කොනම නියෝජනය කරන්න දේශපාලන ව්‍යාපාර දේශපාලන පක්ෂ ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක. එදා 156ක් සජිත් ප්‍රේමදාස මැතිතුමා ලබා ගද්දි එතුමාට ඒ ශක්තිය දුන්නු සියලු දේශපාලන ව්‍යාපාරේ ඉන්නද සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක. එදා අපිත් එක්ක නොහිටපු පිරිස ඉන්නෝනේ. එදා අපිත් එක්ක කතෝලික ජනතාව හිටියේ නැහැ පාස්කු ප්‍රහාරේ නිසා. අද ඒ කතෝලික ජනතාව අපිත් එක්ක ඉන්නවා. එදා අපිත් එක්ක නොහිටපු මේ වෛද්‍ය උපුල් ගලපති මැතිතුමා ඇතුළු ඩලසලපම මැතිතුමාලා විශාල පිරිසක් පොහොට්ටුව නියෝජනය කරපු ධනාත්මක මිනිස්සු, ධනාගයක් තියෙන මිනිස්සු, වටිනාකමක් තියෙන මිනිස්සු අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම තවත් පක්ෂ ගණනාවක් අපිත් එක්ක එකරාශි වෙලා ඉන්නවා. ඒ නිසා දිනන්නේ සජිත් කියන එක පිළිබඳව කිසි සැකයක් නැහැ. ඊයේ පෙරේදා වෙනකොට අපි දැක්ක සමීක්ෂණ වාර්තා දැක්කහම ගරු මූලාසනයේ මන්ත්‍රීවරු මේ මේ ඇමතිවරු මොනවද මේ කියන්නේ? සජිත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට වඩා ලක්ෂ 40ක් ඡන්ද වැඩිපුරේ තියෙනවා. ලක්ෂ 40ක ගැප් එකක් ජනාධිපති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අතර තියෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාට කිට්ටුවටවත් එන්න බෑ. අපරාදේ මම මේ රටේ සමස්ත ජනතාවට කියන විශේෂයෙන් අපි දන්නවා තවත් UNP කාරෝ කිහිප දෙනෙක් ඉන්නවා රටේ. ඔය සිරිකොතේ ඉන්න UNP කාරෝ ගැන නෙමෙයි මම කියන්නේ. අපරාදේ ඡන්ද දෙන්න එපා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. ඒ ඡන්දය අර ගගට කැපුවෝ ඉනි වගේම තමයි ගහගෙන යනවා, කාටවත් ප්‍රයෝජනයක් නැහැ. ඒ ඡන්දෙත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට දීලා ඒ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරන්න අනාගත ජනාධිපතිවරයාගේ මල්වට්ටියට අත ගහන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ. මොකද අපි දන්නේ ඉතිහාසයේ ආර් ප්‍රේමදාස මැතිතුමාෙන් පස්සේ හිටපු එක ජනාධිපතිවරයෙක් පොඩි මිනිස්සු ගැන වැඩ කරේ නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමා ගම්මුදාවගෙන ආවේ, ජනසවියගෙන ආවේ, පාසල් දරුවන්ට කෑම වේල දුන්නේ, ගමට කර්මාන්ත ශාලා ටික ගෙනිච්චේ ගම්මුදාව. ඒ හැමදේම කරේ දුප්පත් මිනිසුන්ට අපේ වන්තුමා. උතුරු නැගෙනහිර කඳු කරේ මුළු සමස්ත රටේම නිවාස ප්‍රශ්නේ ඒවකට තිබුණු බරපතලම ප්‍රශ්නයක්. ගමක උළුගෙවල් දෙක තුනයි තිබුණේ. මුතුමාලාගේ ගමේ දවස්වල උළුගෙදර කියලා කෙවල් තිබුණා. ඒ කියන්නේ උළුගෙදර කියන්නේ උළුගෙයයි දෙකයි ඒ ගෙදරට උළුගෙය කියලා කිව්වේ. අනිත් සේවන පොල්ලතු කෙවල්, පිදුරු කෙවල්, මාන කෙවල්, ලුක් කෙවල්. ඒ නිසා ඒ එදා තිබුණු ඒ දුප්පත්කමට එතුමා උත්තර සැපෙව්වා. ජනසවිය දුන්නේ සැබෑවින්ම රටේ ජනතාව සවිමත් කරන්න. දිවාහාරය පාසල් දරුවන්ට දුන්නේ දුප්පත් දෙමාපියන්ට දිවාහාරයක් තියා හරියට ආහාර වේලක් දෙන්න බැරි නිසා ආහාර වේල් තුනෙන් එකක්වත් හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්න ඕන නිසා. ඉතින් එහෙම පොඩි මිනිස්සුන්ට පුංචි මිනිස්සුන්ට වැඩ කරපු නායකෙක් එතනින් පස්සේ බිහිුනේ නැහැ. චන්ද්‍රිකා නෝනා හිටියා, මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියා, ඊට පස්සේ සිරිසේන මහත්තයා හිටියා, ගෝඨාභය මහත්තයා හිටියා, රන්ලික් කොසි මහත්තයා හිටියා. මේ අය සවල් වලින් බෙදුවා තම තමන්ට. පවුලට බෙදාගත්තා, ගජමිතුරන්ට බෙදුවා, ව්‍යාපාරික පැලැන්ති වලට බෙදුවා, තමන්ගේ සර්කල් එකයට බෙදාගත්තා. පොඩි මිනිස්සුන්ට කං හැන්දෙන් තමයි බෙදුවේ. කං හැන්දෙන් උත් බෙදුවේ නැහැ සමහරු. මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ගැන අද මේ රටේ මිනිස්සුන්ගේ පුංචි මිනිස්සුන්ගේ පොඩි මිනිස්සුන්ගේ දැඩි විශ්වාසයක් තියෙනවා අපි වෙනුවෙන් යමක් කරයි කියලා. එතුමා විපක්ෂයේ ඉඳන් වැඩ කරා. එතුමා බුදියගෙන හිටියේ නැහැ 2019 විපක්ෂයට ගිහිල්ලා. එතුමා කරන්න පුළුවන් හැම වෙලාවෙම එතුමා රටේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් සෞඛ්‍ය ශේෂ්ත්‍රය තෝරගෙන කුස්ම වැඩසටහන රටේ පුංචි මිනිස්සුන්ට කරේ. පොඩි රෝහල් තෝරගෙන, පොඩි මිනිහා යන රෝහල් තෝරගෙන, ඒ වගේම සක්වල වැඩසටහන රටේ පුංචි මිනිස්සුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ ශේෂ්ත්‍ර දෙක තෝරගෙන කරේ. දැන් ඔය කයිවාරු ගහන මේ වෙන්න ජනාධිපතිලා මොනවද කරලා තියෙන්නේ? මොනවද කරලා තියෙන අනුකමල් දිසානායකට? එකතු වෙච්ච සල්ලි ටික පෙට්ටකමට දාගත්තා. පිටරටවල එකතුරු සල්ලි මන් දන්නේ නැහැ මෙහාට ගෙනාවද කියලා. එහෙම සල්ලි ගේන්න බෑනේ. මොකද මේ ඩොලර් 2000 4500 10000 දාන්නේ වෙන කෙනා හම්බුනේ. ගෑන් දැමතුමා. ඒවා එහෙ ඩිපොසිට් කරලා එහෙ තැම්පත් කරලා එන්නේ. හැබැයි කතා කරන්නේ නම් පුදුම මේ ආලේකේ. හැබැයි කරපු දෙයක් නැහැ. අනිත් එක මොනවද කියන්නේ? එයා බලය හොබවලා තියනවානේ. කෘෂිකර්ම වාරිමානක ඉඩම් පසු සම්පත් ඇමති මාස 14යිද 15යිද හිටියේ. මොනවද කරේ? ඊයේ පෙරේදා විවාදයකට ඇවිල්ලා නාමල් කරරන්ද කියනවා. එයාගේ කාලේ සහලෙන් ස්වයං පෝෂණය වුණාලු. ගාන්ත ඇමතුමා මම හොයලා බලුවා මිනිහා කාලේ කොහොමද ස්වයං පෝෂණය වුණාද කියලා. මිනිහා එනකොට මහකන්නේ පටන් අරන් මේ පූ දින්න ඕන්න මෙන්න. මිනිහා එනකොට යලකන්නේ ඉවර වුණා. කොහොමද කොහෙම මිනිහා ස්වයං පෝෂණය කරේ? එතකොට මහකන්නේ තමයි 165ක් මේ අස්වැන්නේ එන්නේ. එතකොට මිනිහා අර පූ දින්න තිබුණ ගෝයන් වලට මොකක් හරි මේ බූස්ට් එකක් ගහුවත් දැන් නැහැ. මොකක් හරි ඉන්ජෙක්ෂන් එකක්වත් වැඩිපුර කරල් එහෙම එන්නේ. මොන පිස්සු කතාවද? අපේ රටේ සහලින් ස්වයං පෝෂණය නමු හුත් ඉදන් මේ DSLR ගෙන් ජයල් ජයල් දෙනවා. මෙතුමා දක්වා ගත්තු වාරි ව්‍යාපෘති, කෘෂි ප්‍රතිපත්ති, ඒ වගේම නවීන තාක්ෂණය, ගොවි ජනපද ව්‍යාපාර මහවැලියෙන් අවසන් කරලා පස්සේ අවුරුදු 3-4 අපි සහලින් ස්වයං පෝෂණය වුණේ. එදා 48 කුඹුරකින් වීකලෝ 650 ගත්තේ. අද ගන්නවා 3500 හත් ගුණයක් වැඩි. ඒව තමයි ස්වයං පෝෂණය කරන්න උනේ හේතුනේ. මේ මාස 14ක් යලකන්නේ මහකන්නේ පූ දිනකොට ඇවිල්ලා යලකන්නේ වෙනකොට මේ ඇමතිකම දාලා ගිය එක කියන උළු සහලෙන් ස්වයං පෝෂණය කරේ. ඒක මාර ස්වයං පෝෂණය කිරilla. ඒගොල්ලෝ ස්වයං පෝෂණය වෙන්නේ නැති. කරපු කෙංගෙඩියක් නැහැ කැබිනට් ඇමතිකම කරාට. කරපු කෙංගෙඩියක් නැහැ. මම නියෝජ්‍ය අමතිරකට බින්ගිරි අක්කර 1000ක අපනාස සැකසුම් කලාපයක් කරලා දිනවා. ආ ගස් දෙකට පේන්නේ දින රයිල්ලා ඔන්නව ජේපි කාරෙන්ට බල්ල යන්න පුළුවන් බින්ගිරි ට්‍රිප් එකක් දාලා. ඔය රටවටේ බස් යන ගම. ඈ අප නියෝජ්‍ය අමතිරකට මයිට වඩා මම වැඩක් කරලා තියෙනවා. ඒ නිසා කයිය ගහන්න පුළුවන්. වැඩ කරන්න බෑ. දැන් දැක්කනේ මේ මහා අපෙත් ඉන්නවා පිරිසක් අම්බෝ කරේ මුදුනේ තියන් ඉන්නේ ජේපි කුවාම. හඳුන් නැති මුදල් ඇමතිගේ කතා ටික ඇහුවනම් මේ ටිකේ දොස්තර මහත්තයා කියන්නේ නවනන්ද බන්දුතුමා. ඈ හඳුන් නැතිගේ කතා ටික ඇහුවනම් අනේ ඒ ආණ්ඩුවේ අර මේ හිතා ගන්න පුළුවන් පින්තූරේ. මන් දන්නේ මොනතරම් පිස්සුවක් කියලා දන්නා මිනිහාවත් එහෙම. මුදල් ඇමතිකමේ. මරු බඩුව. ඈ දැක්කහම මූණෙම තියෙන ඊර්ෂ්‍යාව කුහකත්වයයි මේ ක්‍රෝධයයි ඒ බඩු සෙට් එකේම එහෙම තමයි. දැන් ගමක ගන්නකො. ගමක ප්‍රධාන ජේපී කාර්යාලයේ අල්ලපු ගෙදරින් අහනකො මිනිහා කොහොමද කියලා. එක්කෝ අල්ලපු ගෙදර එකට පෙස්සම් ගහන එකෙක්. වැට මායින් අල්ලගෙන. එක්කෝ ඊර්ෂ්‍යාකාරකම් කරන එකෙක්. එක්කෝ කුඩු කෙඩුවම් කරන එකෙක්.
මාතමෙ නිත තුන කතාව කරා.
ඒ නිසා එහෙම බඩු තමයි ගංගොල ජේපී නායකයෝ. අල්ලපු ගෙදර මිනිහාගෙන් සර්ටිෆිකේට් එකක් ගත්තාම ඇති වෙන කොහොමවත් ගන්න ඕනේ නැහැ. තමන්ගේ ඥාතීන්ටත් ඊර්ෂ්‍යා කරනවා. තමන්ගේ සහෝදරයන්ටත් ඊර්ෂ්‍යා කරනවා. කුහකකම් කරනවා. සහෝදරයා ඊඩපක් කුඹරක් ගත්තොත් කාර් එකක් යානයක් ගත්තොත් වාහනයක් ගත්තොත් එයා කියන්නේ ඌ කුඩු කුල්ල කියයි. එක්කෝ නිදන් කඩලා කියයි. ඒකටත් මොකක් හරි පුළුවන් නම් මොකක් හරි අට වුණා. ඉතින් ඒ නිසා ඒ වගේ පිරිසකට බලය ගියොත් මේ රට සෙත්ත පෝච්චි. ඒ වගේම අපිට ආරංචි දැන් ඔය ඊයේ පෙරේද මෙතනින් ඇමතිකම් දෙන්නේ එළියට දැම්මනේ. දැන් ඒගොල්ලෝ ලක්ෂ 20 ඉන්නේ. ලක්ෂ 40ක් සජිත් ප්‍රේමදාස ඊට වඩා ඉස්සරහින් ඉන්නේ. ඒගොල්ලෝ එක එක කුමන්ත්‍රණ කරනවලු. ඒ එළියට දාපු එක ඇමතිවරේ ඊයේ පෙරේද කියලා දිනවා රිමාන්ඩ් බන්ධනාගාරයට. අර පාස්කු ප්‍රහාරයේ අවුරුදු 5ක් කයක් ඉන්න හිරේ ඉන්න මිනිහෙක් වල්ලගෙන එයාට කියලා අනේ ස්ටේට්මන්ට් එකක් දෙන්න කියලා මේ අපේ මේ අපේ පැත්තේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මුල් කරගෙන මේ ආයේ පාස්කු ප්‍රහාරය එළියට අරගෙන මේ ගොඩ යන්න හදනවා. පාස්කු ප්‍රහාරය ගහපුවොත් පාස්කු ප්‍රහාරය ගහපුවොත් එක ලගිනෙවුන් දැන් බලනවා කොහොමද සජබෙකෙක්ව මේකට මාට්ටු කරන්න කියලා. ඒ වගේ තුට්ටු දෙකේ වැඩනම් කරන්න එන්න එපා අපි කියනවා. ඒ ගියායට එයාලගේ හොරකම් මැරකම් ජඩකම් පෞගේ කාලේ දූෂණ වංචා පිළිබඳව දැන් කතා වෙලා තියෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාසතුමා සැප්තැම්බර් 21 වෙනිදා දිනුවට පස්සේ කරන පළවෙනි කැබිනට් පේපර් එක තමයි ওই හාදේන්ට දුණු අර බාර් ලයිසන්ස් ටික අවලංගු කරන එක. ගත්තොයා ඉන්නවනම් ඒකට විත්ඩ්‍රෝ කරගන්න දැම්මම නැත්තම් සල්ලි තරම් ආයේ අමාරුවක වැඩෙන්නේ. දැන් ඇඩ්වාන්ස් තරම් ඉන්නේ ගොඩක් කට්ටිය. කෝටි 2 3 4 5 10 අරගෙන. ඒ නිසා අපි කරන පළවෙනි කාර්යය ඒක. ඒ වගේම මේ තුප්පහයි වැඩ කරලා ආයේ පාස්කු ප්‍රහාර මේ එලියට අරගෙන දේශපාලන ඩීල් දාන්න යන්න එපා. අපි පාස්කු ප්‍රහාරේ සැබෑ වැරදිකරුවන්ට අපි දඬුවම අනිවාර්යෙන් දෙනවා. ඒ නිසා මේ රටේ පොඩි මිනිස්සුන්ගේ නායකයෙක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා මේක රාශිය වෙලා ඉන්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා දිනනවා කියන එක අද ස්ථිරයි. ඒ නිසා මම වට විනාඩියක් දෙන්න මේ ඊයේ පෙරේදා ලස්සන සින්දුවක් ඇහුවා අපේ මූලාසන නියෝජ්‍ය කතානායකතුමනි. ඒකේ තියෙන මෙන්න මේම. ඒක හරි ලස්සනයි. පුංචි කඳුළු බිඳුවක මහා බරක් දැනෙන මිනිසා. පුංචි සිනා රැල්ලක මහා ලස්සන දුටු මිනිසා. පුංචි පුංචි දේ තුල මහා මහිම දකින මිනිසා. පුංචි මිනිස්සුන් ගැන කැක්කුමක් තියෙන මිනිසා. පුංචි මිනිස්සුන්ගේම මිනිසා. ඒ නිසා සැප්තැම්බර් 21 වෙනිදා මෙන්න මේ පුංචි මිනිස්සුන්ගේම මිනිසා මේ රටේ 9 වෙනි ජනාධිපතිවරයා වෙන බව සත්‍යයි නිසකයි. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඒක සත්‍යයක්. ඒ වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඊළඟ පාර්ලිමේන්තුව රැස් වෙන දවසේදී එහා පැත්තේ මේ රටේ විධායක ජනාධිපතිවරු විදිහට අන්නර පුටුවේ තුමා වාඩිලා ඉඳී. බොහොම ස්තුතියි.
පවමිසුතේ ගරු මන්ත්‍රීතුමා. පිළාන්ට ගරු වජිර අබේවර්ධන මැතිතුමාට මිනිත්තු 41 කාලය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේ ඉතා වැදගත් ආර්ථික වශයෙන් වැදගත් කොළඹ වරාය නගරය සහ මහ බැංකු පනතේ නීති රීති සහ අපනයන පාලන පනතේ රෙගුලාසි සම්බන්ධයෙන් සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාවේ මම හිතුවේ මේ සියලු ආර්ථික ප්‍රශ්නවලට ඉතා වැදගත් වෙන්නේ පසුගිය ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ සිදු වී ඇති ආර්ථික පරිවර්තන ක්‍රියාවලියට මේ සභාවේ හිටපු සහ ඉන්න සියලු දෙනාම අඩුවැඩි වශයෙන් වගකිව යුතුව තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අත වශයෙන් අද දවසේ වෙනකොට අපි දේශපාලනයේ තවම සම්ප්‍රදායනුකූල පුරුදු දේශපාලන කතා බොහෝමයක් අපිට අහුන්කම් දෙන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. මම හිතනවා මේ පුරුදු දේශපාලන සංස්කෘතියෙන් අපි ඈත් වෙන්න උත්සාහ නොකළොත් බරපතල ඛේදවාචකයකට ශ්‍රී ලංකාව මූණ දීම සිදු වෙනවා. මම හිතනවා ඒ කියන්නේ අපි අපේ යුතුයකම තමයි නිවැරදි දේ නිවැරදි හැටියට ආපහු දැනගැනීම සඳහා සමස්ත මහජනතාවට ඉදිරිපත් කිරීම තමයි මම විශ්වාස කරන්නේ වැදගත් කියලා. විශේෂයෙන් සියඹලා පිටිය අමාත්‍යතුමා ඉතා වැදගත් කරුණු කාරණා ගණනාවක් මේ අවුරුදු දෙක ඇතුළත රට වැටුණා වගේම රට ගොඩනගපු හැටි අනපනත් සියල්ලක් ගැන කරුණු කාරණා ප්‍රකාශ කළා. මම හිතනවා ඉතා වැදගත් කතාවක් එතුමා ප්‍රකාශ කළා. කෙසේ වුව අපි මතක තබා ගත යුතුයි මේ පාර්ලිමේන්තුවේ මට මතකයි 1994 සිට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට දිනලා පෙරදිලා පළපුරුදු පුජ්‍යලයක් හැටියට අපි කල්පනාවෙන් මේ දේශ බැලුවේ නැත්තම් ජාතියක් රටක් වෙනසෙන තැනට අපි සියලු දෙනා එකතු වෙලා තණ්හාව සහ ආශාව මුල් කරගෙන මෛතන මුළු මහත් රට විනාශකාරී තැනකට යොමු වෙයි. අපි සියලු දෙනා මේ වැරදි නියෝජ්‍ය කතානායකතුමනි කළා තිබෙනවා. මට ඇහුණා, මට කලින් කතා කරපු අපේ කතිකයා ප්‍රකාශ කරනවා බොහොම ලස්සන කතාවක්. ඒ කියන්නේ ඔහු කියන්නේ මේ ඕනම දෙයක් 21 වෙනිදා මැද රාත්‍රී 12න් පස්සේ සියල්ල ආපහු පහළ වෙනවා කියලා. මම හිතන එහෙම හිතනවා නම් ඒකත් පරිස්සමෙන් හිතන්න ඕන. මොකද 21 වෙනිදා මැද රාත්‍රී 12ට ඕන නම් මේ පැත්තේ වාඩි වෙන්න කලින් තව තීරණ ගොඩක් ගන්න පුළුවන්. ඇයි පාර්ලිමේන්තුව විසිරුණා දැන් බං වාඩි වෙන්න වෙන්නේ ගෙදර පුටුවේ. ඒකත් මතක තියාගත්තට කමක් නැහැ. ඉතින් ඒ නිසා මම හිතනවා වැරදි තර්ජන ගර්ජන කරනවට වඩා හොඳයි නිවැරදි පාරේ ගමන් කිරීමට කටයුතු කරගත්තොත් හොඳයි කියන එකයි අපිට මතක් වෙන්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ හැටියට අපිත් මේ වැරද්ද කළ තිබෙන දේශපාලන පක්ෂයක්. 1987-88 ගැන කලින් කතිකයා සඳහන් කළා. 87-88 මහා භීෂණයක් තිබෙනකොට විශේෂයෙන් නියෝජ්‍ය කතානායකතුමාගේ දිස්ත්‍රික්කයේ ඉතා භයානක දූෂණයක් තියෙන අවස්ථාවේ මට මතකයි දකුණු පළාත් සභාවම කිලෝ 100ක විතර බෝම්බකින් උඩ ගිහිලා බිම වැටුණාට පස්සේ තියෙන සමාජයක් අපිට මතකයි. එතකොට මම 87 පළාත් සභාව නියෝජනය කරනවා. මට මතකයි කිලෝ 100ක බෝම්බයක් උඩ ගිහිලා බිම වැටිලා වාහන සේරම කුඩු වෙලා එහෙම සමාජයක් අපිට මතකයේ තිබෙනවා. ගාල්ල නගර ශාලාවත් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයත් හින්දු කෝවිලත් සියල්ලම කඩාගෙන වැටෙනවා මට මතකයි. ඉතින් ඒ නිසා අපි පරිස්සමෙන් දේශපාලනය කළ යුතුව තිබෙනවා. අපි 87 එක්සත් ජාතික පක්ෂයේ හැටියට එතුමා සඳහන් කළා වගේ අපි කිව්වා ජනසවි ව්‍යාපාරය ගැන. ඉතිහාසයේ හාල්සේරු දෙක තියෙන්නේ නැති, ආහාර මුද්දර තියෙන්නේ නැති නොඑක් ඉතිහාස කතා තිබෙනවා. එහෙම මහා දූෂණය භීෂණයක් තියෙන වෙලාවේ අපේ පක්ෂයේ අපි ඉදිරිපත් කළා කිව්වා ජයග්‍රහණය කර ගැනීම සඳහා රුපියල් 1500යි බඩුමල්ලයි. රුපියල් 1500යි බඩුමල්ලයි දෙනවා කියලා ආහාර මුද්දරයට විකල්පයක් හැටියට. දැන් ලැබිච්ච කෙනෙක් ඉන්නවද? දැන් උදාහරණයක් හැටියට ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ ලැබුණා කාටද දන්නවද? හෝමගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයි අවිස්සාවේල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයි. ඉතුරු කොට්ටාස කාටවත් මොකුත් ලැබුණේ නැත. එහෙමනම් සමාජෙ ගිහිල්ලා අපිට බලන්න පුළුවන් එහෙම ලැබිච්ච දේ කොහෙද තියෙන්නේ කියලා. මගේ දිස්ත්‍රික්කේ නම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20යි හබරාදුවයි නියාගමයි ලැබුණා. හැබැයි ඒත් 1500ක බඩුමල්ල හම්බෙන්නේ නැති තැන්පතු අද වෙනකන් එහෙම එකක් නැහැ. එහෙනම් අපි සිහින ලෝක මවලා තමයි අවසානයේ රට බංකොලොච්චියෙන් තන්න ගමන් කරලා තිබෙන්නේ. ඒකයි මම කිව්වේ ශ්‍රී ලංකාවේ ඒ වෙලාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 332යි අද ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 377යි ග්‍රාම සේවක සංදා 4022යි. අර 332කින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 32ක විතර එහෙම එකක් ක්‍රියාත්මක උඩා. ඒ මොකද කළ නොහැක්කක් අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සටහන් කළා. ඒක කරේ අපි. එතකොට කල්පනා කරලා බලන්න එතනින් පස්සේ රටේ ඉතුරු භීෂණය අවසන් වෙනකොට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඇවිල්ලා 1994 එතුමිය කිව්වා පාන් ගණන් හද්දා පාන් 3.50ට දීලා ඊට පස්සේ එතුමිය කිව්වා සමෘද්ධි ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නම් කියලා. හැබැයි සමෘද්ධි ව්‍යාපාරය එකවර මුළු ශ්‍රී ලංකාවේම ක්‍රියාත්මක කළා. අන්න බලන්න අතර අපේ මිනිස්සු එතකොට කල්පනා කරා කොළඹ දිස්ත්‍රික්කේ නම් හෝමගමයි අවිස්සාවේල්ලට ලැබෙනවා. ඒක තමයි මිනිස්සුගේ ස්වභාවය. අනිත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල හිටපු සමස්ත මහජනගග එකතු වෙලා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පත් කරගත්තා. මොකද හැමෝන්ටම සම්පෘද්ධිය ලබා ගත යුතු නිසා. තමක් නැහැ මේ ව්‍යාපාරේ සාර්ථක අවස්ථා තියෙනවා, අසාර්ථක අවස්ථා තියෙනවා. ඒක ගැන මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම මේ කිව්වේ දේශපාලන පොරොන්දු පත්‍රිකාවේ තිබෙන භයානක තැනට ගමන් කළා අවසානයේ අපි හිර වුණා එක තැනක. ඒ තමයි 2000 මට මතකයි මම මේ පාර්ලිමේන්තුවට එනවා ගාල දිස්ත්‍රික්කෙන් ජයග්‍රහණය කළා. ඇවිල්ලා මාස 8යි මම දැක්ක ඒ අඬුව කඩන් වැටෙනවා. මට මතකයි GLP රිස් මහත්තයා මේ පැත්තට එනවා. මට මතකයි SB දිසානායක මහත්තයා මේ පැත්තට එනවා. මට මතකයි කළුතර බන්දුල මේ පැත්තට එනවා. මට මතකයි කොළඹ බන්දුල මේ පැත්තට එනවා. මට මතකයි 1000 දෙනෙක් විතර මේ පැත්තට එනවා. මොකද ආර්ථිකේ කඩන් වැටෙනවා, රට දුවන්න විදියක් නැහැ. එතන හිටියෝ ගුටි කන්න වෙනවා. ඒ නිසා වෙන පැත්තකට පැනලා දිවීම සිදු වෙනවා. මට මතකයි මේ පාර්ලිමේන්තුව තුල. දැන් අවසානයේ ප්‍රතිඵලයක් හැටියට 2001 දෙසැම්බර් මාසේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පාර්ලිමේන්තුව විසිරුවට පස්සේ ආයමත් පාර්ලිමේන්තු ඡන්දයකට ගියා. ඇයි? කොළඹ වරාය දුවන්න විදියක් නැහැ අධිභාරේ. කටුනායක ගුවන්තොට පොළ දුවන්න විදියක් නැහැ අධිභාරේ. ඒ කියන්නේ අතිරේක මුදල් ගෙවන්න තිබෙනව රටට එන නැව් වලට ගුවන් යානා වලට සහ ඉන්ධන වල සහ අනෙකුත් ප්‍රශ්න. දැන් එහෙම වෙලාවක තමයි ආපහු 2001 දෙසැම්බර් මාසේ රනිල් වික්‍රමසිංහ මහත්මයා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිගේ නායකත්වය යටතේ අග්‍රාමාත්‍ය ධුරය බාරගන්නේ. බාරගත්තට පස්සේ මට මතකයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා බාර අරගෙන වැටිච්ච රට ගොඩ ගන්න ප්ලෑන් එකක් හැදුවා. මේ තියෙන මගේ අතේ ප්ලෑන් එක. මොකද්ද ඒක? යලි පුබුදුමු ශ්‍රී ලංකා. මට පේනවා අද මේ පොතේ තියෙන පිටු 100කට වැඩිය සමහර වාමාංශික දේශපාලන පක්ෂ අරගෙන තියෙනවා. ඒක ඉතාම හොඳයි. මං කියන්නේ නරකයි කියලා. මේ පොතේ පස්වෙනි පිටුවේ කියනවා මෙහෙම එක වාක්‍යයක්. මූල්‍ය පාලනය පවත්වා ගැනීමට නොහැකි වන්නේ නම් රටේ ආර්ථිකයේ අනාගතයට පාලනය කරගත නොහැකි වන්නේය. රටේ දළ දේශ නිෂ්පාදනය කියලා විග්‍රහයක් කළා කියනවා. රට වැටෙනවා, රට බංකොලොත් වෙනවා. මේ ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුල නැවැත්විය යුතුයි කියලා. මේ පොත අරගෙන ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ටෝකියෝ සම්මේලනයේදී ගිහිල්ලා කියනවා අපේ ණයබර ගෙවන ක්‍රමයක්, අපේ ආර්ථිකය දියුණු කරන විදියක් ඉලක්ක කියනවා. ඒ කියනකොට සිදුවන ක්‍රියාවලිය තමයි ආපහු අපේ දේශපාලන කුලවකා ගැනීම නිසා අපි ආපහු 2004 අප්‍රේල් 10 ඒ පාලන යන්ත්‍රය වෙනස් කළා. අපි නව පාලන යන්ත්‍රයක් ආපහු පත් කර ගන්නවා. ඒක මහ ජනතාවගේ අයිතිය. දැන් ඒ පත් කරගත්ත යන්ත්‍රය මොකද අවසානයේ සිදුවන්නේ? ඒ පත් කරගත්ත යන්ත්‍රය හොඳ වැඩක් වෙනවා. රටේ ත්‍රස්තවාදය ඉවත් කිරීමේ ක්‍රියාවලිය කරනවා. ඒ ක්‍රියාවලිය කරනකොටත් මට මතකයි ඒ ආණ්ඩුව හදනවා ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙලා. ඒ ආණ්ඩුවේ ඇමතිකන් සීරම ලබා ගන්නවා ඒ රජයත් එක්ක එකතු වෙලා. අවසානයේ ඔක්කොම ලබාගෙන යුද්ධය දිනන්න මොහොතක් තියා වහාම ආණ්ඩුවෙන් ඉවත් වීම සිදු වෙනවා. ආණ්ඩුවෙන් ඉවත් වීම සිදු වුණාම එක්සත් ජාතික පක්ෂයෙන් ආපහු 17 දෙනෙක් යනවා ආණ්ඩුව වැටෙන්න නොදී ත්‍රස්තවාදය පාලනය කිරීමේ ක්‍රියාවලියට කියලා. මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒක දිග කතාවක්. ඒ නිසා ඒක එතනින් නවත්තනවා. ඒ නිසා අපි එකක් මතක තබා ගත යුතුයි. දැන් අපි එහෙම ගිහිල්ලා තමයි අවසානේ 20-21 වෙනකොට කවුරු දොස් කිව්වත් එකකුත් අද රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්දේ තියෙන දවස ලෝකේ රටවල් රාජ්‍ය සේවකයන්ට කොවිඩ් එක ආවම පඩි භාගයක් ගෙවනකොට ලෝකේ හරියෝ වැරදි පැවතිච්ච රජය සම්පූර්ණ පඩිය රාජ්‍ය සේවකව 115ට ගෙව්වා. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. අඩුපාඩු ඇති හොඳ දේ හොඳයි කියන්න ඕන. හැබැයි 115ට ගෙව්වා. ඒක ගෙවන එකත් හොඳයි. මොකද රාජ්‍ය සේවකයා තමයි ඊටාම අසරණම කණ්ඩායම. දැන් බලන්න එහෙම ගෙවල යන අතරේ තමයි රට බංකොලොච්චියන තැනට තල්ලු වෙන්නේ. දැන් මේ රට බංකොලොච්චියන තැනට තල්ලු වුණාට පස්සේ කෙසේ හෝ මට මතකයි මේ 12 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකතු වෙලා අග්‍රාමාත්‍යවරය කරගන්නවා. මට මතකයි අගමැතිතුමා ඉල්ලස් වෙනවා. මට මතකයි මුදල් ඇමතිතුමා ඉල්ලස් වෙනවා. මට මතකයි රටේ අර්බුදයක් එනවා. මට මතකයි මේ 12 වෙනිදා එතුමා අග්‍රාමාත්‍යවරය වෙලා හන්සාඩ් එකේ තියෙන කතාවක් කරලා කියනවා මට මේක තනියම කරන්න බෑ. හැබැයි මම සියලු දෙනා උදව් කරනවා නම් මම මේ වැඩේ වෙනස් කරලා දෙන්න අවශ්‍ය ඉලක්ක සම්පූර්ණ කරන්නම් කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා. ඒ එතුමා කියන්නේ කාරණා දෙකක් උඩ. එකක් තමයි මේ අලිපුබුදුමු ශ්‍රී ලංකා පොතේ එතුමාගේ අතේ තියෙනවා. ඒකෝට එතුමා දන්නවා රට බංකොලොත් වීමට අවශ්‍ය වූ මූලික කාරණා වෙනස් කර ගැනීමට අවශ්‍ය පියවර එතුමා කල් වේලා ඇතුව අවබෝධයක නොයි දේශපාලඥයෙක් හැටියට එතුමා කටයුතු කළේ. කෙසේ හෝ කමක් නැහැ. මාසයක් යනකොට අපිට මතකයි ව්‍යාපාරිකව හම්බෙනවා, ඩොලර් හොයනවා, තෙල් ගේන්න පුළුවන්ද බලනවා, නැව වරාය පිට නවත්තලා තියෙනවා, ඩැමරේජස් කියවනවා, කරගන්න බැරුව ඉන්නවා. ලංකාවේ වාහන 180ක් මේ 180ක් අත්ඇක්තරේ ඉඳලා ගොවි බිමට දාගන්න බැරුව පොහොර නැතුව යන්න ඉන්න බැරුව අතරමං වෙච්ච පාර්ලිමේන්තුවක් මේ රටේ බිහි වෙනවා. ඒ බිහි වෙලා මට මතකයි ජූලි මාසේ 9 වෙනිදා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවාසයේ රාත්‍රී ගිනි තියෙනවා. ඒ ගිනි තියෙන අවස්ථාවේ මම රාත්‍රී එතන හිටපු පුජ්‍යලෙක්. ඒ නිසායි මම ඒ ගැන හොඳ අවබෝධයක් තියෙන්නේ. මට මතකයි පොලිසියෙන් ඇවිල්ලා මට කියනවා කරුණාකරලා ඔබතුමා මෙතනින් අයින් වෙන්න කියලා. මං කිව්වා නෑ නෑ මේ වෙඩි සද්ද ඇහුනට කමක් නෑ අපි බලමු කියලා. ඉතින් ඒ නිසා 9 වෙනිදා පස්සේ මට මතකයි 10 වෙනිදා දුන්දානකොට මම එතුමාගේ නිවාසය ඉදිරිපිට ගියාම මයික් ගොඩක් මට ඇල්ලුවා. මයික් ඇල්ලුවා මගව මතක තියාගන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අපි මෙතුමාව වැඩ බලන ජනාධිපති කළා. ඊට පස්සේ ජනාධිපති කළා රටේ ප්‍රශ්නේ අවසන් කරන්න නායකත්වය දෙනවා කියලා. එහෙම කිව්වේ එක එක කණ්ඩායම් වලට බයට තර්ජණයට බය දේශපාලනය කරන්න නෙමෙයි. ඒ නිසා අපි එකක් මතක තබා ගත යුතුයි. මැයි මාසේ 20 වෙනිදා ඔබතුමාලා ඔක්කොම එකතු වෙලා මේ පාර්ලිමේන්තුවේ මෙතන ඉස්සරහා ඡන්ද පෙට්ටියක් තියලා සියලු දෙනා එකතු වෙලා ඡන්දේ දාලා එතුමාව ඡන්ද 134ක් දීලා ජනාධිපති කළේ සියලු දෙනාගේ ජනාධිපතිවරයා හැටියට. එක්සත් ජාතික පක්ෂයේ හැටියට නෙමෙයි. ඒ නිසා තමයි එතුමා අද ස්වාධීන අපේක්ෂකෙක් හැටියට තරග කරන්නේ. අද අත වශයෙන් තාමත් සමහර දේශපාලන පක්ෂවල ඉඳවා හොර රහසේ තමන්ගේ ඡන්දය ජාතිය වෙනුවෙන් පාවිච්චි කරපු අය. මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒ අය මම මගේ නිවසේදී හම්බෙලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. අපි රහසක් කරොත් රහසක්, ඒක කවදාවත් කියන්නේ නැහැ. හැබැයි කමක් නැහැ. ඡන්ද 134ක් අරගෙන ආරම්භ කරපු ව්‍යාපාරය මට පේනවා ඉතාම සාර්ථක ගමනක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගමන් කරලා තිබෙනවා. උදාහරණයක් හැටියට ඒක බාරගත්තට පස්සේ අපේ සියඹලා පිටිය අමාත්‍යතුමා කිව්වා 50%කට ආසන්න ප්‍රමාණයක් 70%ක් විතර සම්මත කරමින් ඔබතුමත් නියෝජ්‍ය කතානායකතුමා හැටියට විශාල කාර්යභාරයක් ඉෂ්ට කරලා තිබෙනවා. දැන් උදාහරණයක් හැටියට මගේ අතේ තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව පනත. දැන් මේක පාස් කරන්නේ මොකද? මේ රටේ ආරක්ෂාව සඳහා. මේ රටේ නරක් වෙන මුදල් වලට මුදල් අච්චු ගහනව හැර මුදල් අච්චු ගහන්න බැරි කරන්නයි ශ්‍රී ලංකා මහ බැංකුව පනත සම්මත කරලා තිබෙන්නේ. ඊළඟට ජනාධිපතිතුමා සම්මත කරනවා තව වැදගත් පනතක්. රාජ්‍ය ණය කළමනාකරණය. එතකොට මේ පනතෙන් කරන්නේ මේ සභාවීන 225 දෙනාට වෙනේව කරන්න බෑ. මේක කියලා තියෙනවා කොහොමද ගත්ත ණය ගෙවන්නේ? මොකද්ද ඒ ණය ගෙවන පිළිවෙල? එන රාජ්‍ය ණය කළමනාකරණ පනතට පිටින් දේශපාලන විද්‍යාවක් මේ පාර්ලිමේන්තු සභාව තුළ තියෙන විදියක් නැහැ. එහෙම තියෙන ක්‍රමයක් නැහැ. ඒක හරියට ඔබතුමා නියෝජ්‍ය කතානායකතුමා සමාගමක් කරනවා. සමාගම බංකොලොත් වෙනවා. ඔබතුමාගේ සමාගම වෙන්දේසි කරනවා. මම ගන්නවා. මම ගත්තාම මට බැංකුව අලුත් ෂෙඩියුල් එකක් දෙන්නේ නැහැ. ඔබතුමාට දීපු ෂෙඩියුල් එකම තමයි මට දෙන්නේ. එතකොට ඔබතුමා ගෙවන්න තියෙන ණය ප්‍රමාණයම මම ගෙවිය යුතුයි. මට ගෙවන්න බැරි නම් මට ගෙවන්න වෙනසක් කරගන්න ඕන නම් අපේ ගෙදර තියෙන දේපොලක් ගෙනල්ලා ඔබතුමාගේ අර බංකොලොත්තුච්ච කම්පැනිට තියන්න තියෙනවා. එහෙනම් මේ පාර්ලිමේන්තුවේ කවුරු හරි ඉන්නවද මේ ණයකන්ද ගෙවන්න ගෙදරින් දේපොලක් ගෙවලා තියන්න පුළුවන් කෙනෙක්? ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මේ වගේ සුරංගනා කතා රටට කියන්න එපා. එතකොට ගමේ ඔබතුමාගේ සමාගමට විච්ච කාරණයම තමයි ලෝකේ ශ්‍රී ලංකාවට සිදුවෙලා තිබෙන්නේ. එහෙනම් රාජ්‍ය ණය කළමනා කරන පනතෙන් පැනලා යන්න බෑ මේ සභාවේ ඉන්න 225 දෙනාගෙන් කාටවත් මිත්‍රවරුනි. ඊළඟට තව පනතක් සම්මත කරලා තියෙනවා. මොකද්ද? ආර්ථික පරිවර්තන පනත. මේක පිටු 163යි. දේශපාලනය කරනව නම් පාර්ලිමේන්තුවේ ඉන්න සහ පළාත් සභාවේ ඉන්න සහ ප්‍රාදේශ සභාවේ ඉන්න සියලු දෙනාම මේ පිටු 163 කියවා ගත යුතුමයි. මොකද මේක කියලා තියෙනවා 20:27 වෙනකොට ආර්ථික වර්ධන වේගය 5%ක තබා ගත යුතුයි. ඇයි මේ නීතියෙන් මේක නියම කරගන්නේ? මේ රට නැවත බංකොලොත් නොවෙන්න. එතකොට මේ ආර්ථික පරිවර්තන පනතේ තව වැදගත් කාරණා ගණනාවක් සඳහන් වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් වගවීමක් නොමිච්ච කාරණා වගවීමකට ලක් කරනවා. මහජන නියෝජිතයන් වගවීමෙන් පැනලා ගිය කාරණා වගවීමකට මේ ආර්ථික පරිවර්තන පනතේ නීති වලින් සකස් කළා තියෙනවා කියලා මම මතක් කරන්න කැමතියි. ඊළඟට තව පනතක් සම්මත කරනවා මේ පාර්ලිමේන්තුවේ. සමහර අය ඒකට පක්ෂව ඡන්දෙ දුන්නා. සමහර අය හිත දන්න නිසා ඇත්තයි කියලා ඡන්දෙ නොදී හැමින් මාරු වෙලා යනවා. විරුද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මම දැනුවත් මේ සභාවේ ওই පනත් වලට විරුද්ධ විචය නැහැ. මේ ඉන්නේ පක්ෂ විචය. දැන් තියෙන්නේ තණ්හාවක් විතරයි. මං කොහොමද ඇමති වෙන්නේ? මං කොහොමද අගමැති වෙන්නේ? මං කොහොමද ජනාධිපති වෙන්නේ? රටට එන ගහලා ගියක් කමක් නැහැ. මට ජනාධිපතිකම ඕනේ. ඒකනේ දැන් තියෙන ප්‍රශ්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ පනත ඉතා වැදගත්. මොකද්ද මේක විග්‍රහය? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා 27 වෙනි වගන්තිය. 28 වෙනි වගන්තිය. රාජ්‍ය ප්‍රතිපත්ති සහ මූලධර්ම. ඔබතුමත් මමත් ගමට ගියාම වාජනය ඇටිකිනෝ ගියක් දෙන්න පාරක් හදලා දෙන්න. එහෙම නැත්නම් ඔබතුමාගේ තියෙන ප්‍රශ්න අපි විසඳලා දෙන්න. නිවාසයක් දෙන්න. යාන වාහන දෙන්න. නොඑක් දේවල් සපයන්නක් කියලා අපි කියනවා. ගීලා කීවලා ඉවර වුණායින් පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 වෙනි වගන්තිය කියනවා ඊයත සඳහන් කාරණා කිසිවක් ඉටු කළත් නොකළත් කිසිම අධිකරණයක් ලවා ඉටු කරවා ගත නොහැක. කිසිම අධිකරණයකට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ නොහැක. එනම් මේ 225 දෙනා සුරක්ෂිතයි. ඇයි ඕන බොරුවක් ඕන මහජනයාට ඕන දෙයක් කියලා කිසිවක් නොකර ඉන්න පුළුවන්. අධිකරණයට කිසිම දෙයක් කරන්න බෑ. කමක් නෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාවට තියෙන වගන්තියක්. ඒක ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මගේ මතකයේ හැටියට 36 වෙනි වගන්තිය. ඒක ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන වගන්තියක්. ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටවල තිබෙන වගන්තියක්. හැබැයි ඒ රටවලත් ඒවා වෙන විදියකට වගවීමක් ඇති කරලා තියෙනවා. එනනම් මේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය ඉතා වැදගත්. මේක තාම සම්පූර්ණ වෙලා නෑ. මේකේ කාර්යභාරයේ විරුද්ධ පක්ෂයට බාර දීලා තිබුණේ. මේකේ සභාපතිවරයා විරුද්ධ පක්ෂයේ හර්ෂ සිල්ලමැතිතුමා. දැන් මේකේ තිබෙනවා මේ අයවැය කාර්යාලයේ ඔන්න මේ ඡන්ද කාලේ ඉතා වැදගත්. අයි පොරොන්දු පත්‍රයක් නිකුත් කරනවානේ. දැන් මේ පොරොන්දු පත්‍රය නිකුත් කරාම මේ පනතේ කියනවා මෙසේ. මොකද්ද කියන්නේ? පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කරන පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්නේ නම් ඒ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට කළ හැක්කක්ද නොහැක්කක්ද කියලා මේ පාර්ලිමේන්තුව අයවැය කාර්යාලයට නිවේදනය කරන්න පුළුවන්. ඇයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 49 50 51 52 කියව ගන්න ඕන අපේ මහජන නියෝජිතයෝ. මොකද 48 කියලා තියෙන්නේ? මූල්‍ය වගකීම පාර්ලිමේන්තුව සතුවන්නේය. මහ බැංකුව සතුවන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශ සතුවන්නේ නැහැ. ඒනම් වගකීම පාර්ලිමේන්තුව සතුයි කියලයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්තිය මම ඔයි කිව්වේ. දැන් මේක කියලා තියෙනවා තව කාරණයක්. පාර්ලිමේන්තු අයවැය නිලධාරියා විසින් ඉල්ලීමක් ලැබීමෙන් පසුව හැකිතාක් ඉක්මනින් ප්‍රතිපත්ති පිරිවැයකරණය කළ යුතු අතර ඒ ඉල්ලීම සහ ප්‍රතිපත්ති පිරිවැයකරණය මහජනතාව වෙත නිකුත් කරනු ලැබිය යුතුය. ඒ කියන්නේ මහජනයට කියන්න පුළුවන් මේ ඉදිරිපත් කළ තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොරුවක්, මේ ඉදිරිපත් කළ තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සත්‍යයක්. දැන් මේක හරියට තාම ක්‍රියාත්මක නොවන බව සත්‍යයි. ඇයි දෙපාරක් ඇඩ්වර්ටයිස්මන්ට් දාලා කැඳෙව්වා මේකේ මහලේකම් ධූරයට පුජ්‍යලෙක් සුදුසු නැහැ කියලා ඉල්ලුම් පත්‍ර ඔක්කොම ප්‍රතික්ෂේප කළා. දැන් දෙවනි වතාවට ආපහු කැඳවලා තියෙනවා මේ කොමිටියේ සභාපති හර්ෂ සිල්ල මහත්මයා. එතකොට මේ කොමිටිය කඩිනමින් මේක පිළියෙල කරා නම් එතකොට දැන් මේකට අනුකූලවයි දේශපාලන පක්ෂ තමගේ ප්‍රතිපත්ති ප්‍රකාශන මහජනයට නිකුත් කළ යුතුව තිබෙන්නේ. හරිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 49 50 51 52 සම්පූර්ණයෙන්ම මේ උල්ලංඝනය වෙච්ච නිසා තමයි රට බංකොලොත් කියන තැනට රට ගමන් කරේ. දැන් ඒ ගමන් කරපු ක්‍රියාවලිය නවත්තන්න තමයි මේවා මේ පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මුදල් ඇමතිය හැටියට මේ අවුරුදු දෙක ඇතුළත විච්ච වැරදි නැවත නොවෙන්න සම්ප්‍රදායනුකූල බොරුව රටට කීම වළක්වන්න තමයි මේ නීති රීති පද්ධතිය ගෙනල්ලා තිබෙන්නේ. ඒ වගේම තව වැදගත් පද්ධතියක් සම්මත කරා. ඒ තමයි කාන්තාවන් සවි බල ගැන්වීමේ පනත. මොකද ආධාර දෙන කණ්ඩායම් මූල්‍ය ආයතන කියනවා අපේ රටේ කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් තිබෙන පාලන තන්ත්‍රවල නාස්තිය දූෂණය අඩුයි. ඒ නිසා ඒ අයට අවස්ථාව වැඩි වැඩියෙන් ලබා දෙන්න ඕන කියලා ඒ පනතේ කියලා තිබෙනවා. ඊළඟට මේ හොරා 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 කියනවනේ. මේක හරි ලේසි සටන් පාටයක් තමයි හුරු. දැන් අපේ මේ රජයේ ඉන්න ඇමතිවරේ කිරෙ ඉන්නවා. ඔහුනේ වැරදිවල දහස් වෙන්නත් පුළුවන්, වැරදිකාරයවල හිරයන්ටත් පුළුවන්. හැබැයි දැන් දූෂණ විරෝධී මේ දකුණු ආසියාවේ තිබෙන බලසම්පන්නම පනත. බලසම්පන්නම පනත ඒත් පිටු 169යි මේ පනත සම්මත කරලා තියෙනවා. දැන් මේකෙන් පිට එක එක්කෙනාට හන්දිවල නඩු අහන්න බෑ. එක එක්කෙනාට චණ්ඩිකම් කරන්න බෑ. ඒක කරනවා නම් මං හිතන්නේ ඒ 88 89 ඒ එහෙම නැත්නම් 71 ඒක කරන්න බෑ මේ සමාජයේ. ඒක හොඳට හිතේ තියාගන්න ඕන. ඒ නිසා තමයි ඉන්දියාවේ නැති ආසියාවේ නැති බලසම්පන්න පනතක් ජනාධිපතිතුමා විසින් සම්මත කළා තිබෙන්නේ. මං දැක්කා සම්මත කළා එතුමා පුවත්පත්වල දැන්වීම ප්‍රකාශයට පත් කළා. මොනවද කිව්වේ? හොරු ඉන්නවා නම් දැනුම් දෙන්න කියලා. බොරු ඉන්නව නම් දැනුම් දෙන්න. ඇයි මේවා පත්‍රවල දැම්මේ? සෑම පුවත්පතකම දැම්මා. බොරු ඉන්නව නම් කරුණාකරලා දැනුම් දෙන්න, ඒ සඳහා ක්‍රියා කරන්න කියලා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, තව වැදගත් පනත සම්බන්ධ කරා. මොකද ඒ වැදගත් පනත මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත. මේක ඉතා වැදගත්. මොකද මේ රටේ දේශපාලන ව්‍යුහයට දෙස් විදෙස් බලවේග වලින් තිබෙන තර්ජන පාලනය කරගන්න ඉතා වැදගත්. මොකද මැතිවරණයේදී විදක් කරන සල්ලි කවුද දුන්නේ, කොහෙන්ද දුන්නේ? ඉන්දියාව නම් ඉන්දියාවේ තියෙන අවස්ථාව ව්‍යාපාරිකයන්ට කෙලින්ම දේශපාලන පක්ෂයට සල්ලි දෙන්න පුළුවන්. ටැක්ස් කේවල තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක විභාග කරන්නේ නැහැ. එහෙනම් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ කෙසේද ඇසිරෙන්නේ? කොහෙන්ද සල්ලි? කවුද සල්ලි දුන්නේ? කොයි රටෙන්ද සල්ලි එව්වේ? මේක ශ්‍රී ලාංකික මහ ජනතාව දැනගත යුතුව තිබෙනවා. මේ සෙල්ලම මම හොඳට දැක්කා. පෞගිය කාලේ සිද්ධි වෙනකොට මාව හම්බෙන්න ආපු යම් යම් විදේශීය නියෝජිතයෝ මට කියපු කතා. ඒගොල්ලන්ට අපිව ගන්න බැරි නිසා ගන්න පුළුවන් අය දේශපාලනේ ඉන්න පුළුවන්. ඒ අය ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ගෙනල්ලා තිබෙන්නේම නීතිය සකස් කරලා තියෙන්නේම මේ කටයුත්ත සඳහා කියලා මම මතක් කරන්න කැමති නියෝජ්‍ය කතානායකතුමනි. දැන් මෙන්න මේ කියන කතාපොතට අනුකූලව තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරිපත් කරනවා පස් වසරක මෙහෙයුම පුළුවන් ශ්‍රී ලංකා. පුළුවන් ශ්‍රී ලංකා පොත ඉදිරිපත් කළා තිබෙන්නේ අර මම ඉදිරිපත් කරපු අනපනත් සියල්ලටම අනුකූලවයි. එයි මම එහෙම ප්‍රකාශ කරන්නේ. උදාහරණයක් ඇටියට ගත්තාම රාජ්‍ය සේවකයන්ට මම දැක්කා මේකේ කියනවා රුපියල් 55000ක අවම වැටුපකට පිටවන්න ඕනේ කියලා. ඊළඟට කියනවා රාජ්‍ය ප්‍රතිපත්ති හා පරිපාලන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන්න ඕනේ කියලා. මේ පුළුවන් ශ්‍රී ලංකා පොතේ තිබෙන්නේ අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අර ලෝකේ ලෝක බැංකුව, ආසියානු සංගම බැංකුව, ජයිකාක හෝ ලංකාවට ආධාර දෙන කණ්ඩායම් වල එකඟතාවයේ මත සකස් වූ එකම ජාතික ලියවිල්ල පුළුවන් ශ්‍රී ලංකා ලියවිල්ල පමණයි. මෙතන පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියන්න පුළුවන් ජාතික ප්‍රතිපත්තියක් නැද්ද කියලා. ඉතින් ජාතික සභාවල් ගණනාවක් මේ පාර්ලිමේන්තුවේ කමිටු පිටුවල තියෙනවා. ඒවට එන්නේ නැතුව හැංගිලා ගිහිල්ලා උදේට අවිල්ලා හලා හරියන්නේ නැහැ ජාතික ප්‍රතිපත්තිය කෝ කියලා. ජාතික ප්‍රතිපත්තිය හදන්න ජනාධිපතිව වැඩිච්ච රට බාර අරගෙන ජාතික සභාවට සෑම අංශයක්ම නියෝජනය කරමින් ඒ අංශවලට බාර දුන්නා. දැන් උදාහරණයක් අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව, එතුමාගේ පුත්‍රයා නාමල් රාජපක්ෂ මහත්තයාව එක ජාතික කමිටියක සභාපති කළා. චම්පික මහත්මයා තව කමිටියක සභාපති කළා. සමහර අය ආව, සමහර අය කරුණු කිව්වා, සමහර අය දේශපාලන සම්ප්‍රදාය අනුකූල තිබෙන කුහකත්ව නිසා ඒවා මගහැරලා පැනලා ගියා. හැබැයි මතක තියාගන්න ඕන දැන් මේ පොතේ තියෙන රාජ්‍ය සේවකයන්ට කරන කාරණේ ගැන කියනකොට මම මතක් කරන්න කැමති. මට මතකයි 2001 මම ලංකාවේ රාජ්‍ය පරිපාලන ඇමතිවරයා. මට මතකයි ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මට කියනවා අපේ තිබෙන ඕල් ඓලන්ඩ් සර්විසස් කොහොමද සකස් කරගන්නේ. දැන් උදාහරණයක් ඒ වෙලාවේ අපි කරපු ප්‍රධාන වැඩක් තමයි අංශ 6ක් එකතු කරලා හැදුවා. මොකද්ද? අපි හැදුවා ලඝු ලේඛක, අපි ඉංග්‍රීසි ලඝු ලේඛක, සිංහල මේ ලඝු ලේඛක, සිංහල ටයිපිස්, ඉංග්‍රීසි ටයිපිස්, සෙක්‍රටරි කියන්නේ අමාත්‍යාංශ ලේකම් නෙවෙයි, අර තමන්ගේ කටයුතු වලට ගන්න ලේකම්වරු, ඊළඟට ගබඩා භාරකරු, ඊළඟට අංශ 8ක් එකට එකතු කරලා අපිට මතකයි 2002 අපි හතර මැනේජ්මන්ට් සර්විස්. මම ස්තුති කරනවා ඇත්තටම මේ මැනේජ්මන්ට් සර්විස් එක ආදද්දි වෘත්තීය සමිති ව්‍යාපාරයේ හිටපු පියදාස මහත්මයා මාත් එක්ක වැඩ කරා. පියදාස මහත්මයා ගෝ ඉතා හොඳයි, අමතුමා අපි මේකට උදව් කරමු කියලා මට මතකයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මැනේජ්මන්ට් සර්විස් එක හදනවා. දැන් එහෙනම් අද රාජ්‍ය ආන්තරණයේ ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ඒ ගැන අපි බැලුවා 2002 ලෝක බැංකුව සමග සාකච්ඡා කළා. මට මතක ලෝක බැංකුවේ වගට ඩිරෙක්ට පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් හිටියේ මිචෙල් බොබ් කියන මහත්මයා. ඒ මහත්මයා එකඟ වුණා ලංකාවේ රාජ්‍යාන්තරණය වෙනස් කරන්න ඩොලර් මිලියන 98ක් ලබා දෙන්න ඕල් ඓලන්ඩ් සර්විසස් කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා. දැන් අදත් රාජ්‍ය සේවකයන්ට ග්‍රාම සේවක ගත්තොත් මම ස්වදේශ කටයුතු ඇමතිකම කළා. මම උත්සාහ කරා සේවා ව්‍යවස්ථාව හදන්න. අර අනිත් සර්විසස් වල තියෙන නොගැලපීම් නිසා අදටත් ඒ ප්‍රශ්නේ තාම අවසන් වෙලා නැතුව තිබෙනවා. ඩිවලොප්මන්ට් ඔෆිසර්ස්ලා ගත්තාම ඉන්නවා විශාල ප්‍රමාණයක් 55000ක් විතර ඩීඒවලගේ කාර්යතර්තව්‍ය ප්‍රශ්න ගණනාවයි PHI වෙන්න පුළුවන් නර්සින් සර්විස් එක වෙන්න පුළුවන් ඇග්‍රිකල්චර් සර්විස් එක වෙන්න පුළුවන් මෙඩිකල් සර්විස් එක වෙන්න පුළුවන් අද මෙඩිකල් සර්විස් එකේ මත් දැක්ක සමහර අය කියනවා මේ මොනවද මේ ඒ අයට පර්මිට් එක දෙන්න ඕනේ නැහැ කියලා පර්මිට් එක දිය යුතුමයි අද තිබෙනවා පර්මිට් 75000ක ට්‍රැෆික් එකක් ඒ කියන්නේ පහුගිය අවුරුදු 5ේ විවිධ අවස්ථාවල නිකුත් කරපු පර්මිට් 75000ක් තියෙනවා එහෙනම් මේ ගැන දැනට මුදල් අමාත්‍යාංශයේ කරුණු කියලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ ගැන කරුණු කියලා තිබෙනවා ලෝක බැංකුවට ආධාර දෙන කණ්ඩායම් වලට මොකද්ද මේ පර්මිට් එකෙන් සිදුවන්නේ රාජ්‍ය සේවයට එන අයට සීමා සහිත වැටුප් තලයක් තිබෙන නිසා ඒ අයට අනුග්‍රහයක් හැටියට අපි පර්මිට් එකක් දෙනවා පර්මිට් එක සමාලට උන් වාහනේ ගන්නවා සමාලට පර්මිට් එක විකුණලා එකක් හරි හොයාගා මේ තමන්ගේ ජීවිතේ අවශ්‍ය ආර්ථික ශක්තිය ලබා ගන්නවා ගන්න පර්මිට් එකෙන් මොකද්ද කරන්නේ පළවෙනි අවුරුදු 5 නම් විවාහය සඳහා වියදම් කරගන්නවා දෙවෙනි අවුරුදු 5 නම් මොකද්ද කරන්නේ ගේ හදා ගන්නවා තුන්වෙනි අවුරුදු 5 නම් මොකද්ද කරන්නේ ළමයා රට අරිනවා සහ වෙන වැඩකට මේක භාවිත කරනවා එහෙනම් රාජ්‍ය සේවයේ පර්මිට් 75000ක ට්‍රැෆික් එකක් තියෙනවා මට සහතික වෙන්න පුළුවන් බය නැතුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නියත වශයෙන්ම නැවත අවස්ථාවදී යුතුයමයි අදාළ වාහන රථ ගෙනව ගන්න. දැන් මට මතකයි 2002 රාජ්‍ය පරිපාලන ඇමති හැටියට මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ උපදේශ පරිදි රාජ්‍ය සේවකයන්ට නිවාස හදන්න කඩන්න වෙන් කරන්න ආයතන සංග්‍රහයනුත් බලය ලබා දීලා තිබෙන රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට නිවාස ඇමතිවරයෙක් ඉන්න බව ඇත්ත. හැබැයි නිවාස ඇමතිවරයාට තිබෙන බලතල වලින් කොටසක් දීලා තියෙනවා නිවාස පනත් කීපකින් 1978 ඒ වගේම 1990 මට මතක 81 82 පනත් ගණනාවකින් බලය දීලා තිබෙනවා රාජ්‍ය පරිපාලන ඇමතිවරයාට රජයේ සේවකයන්ට නිවාස හදන්න වෙන් කරන්න කඩන්න වෙන් කරන්න රිපයර් කරන්න ඕන දෙයක්. දැන් ඒ පනත අනුව මං එදා අගමැතිතුමාගේ අවසරය පිට ලංකාවේ දිස්ත්‍රික්ක 25 ගෙවල් 25000ක් හදන්න අවසර ඉල්ලුවා. ඒ වෙලාවේ මට මතකයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ගුව කැබිනට් මණ්ඩලේ ඇමතිතුමා එකපාරට 25000ක් නෙවෙයි මෙහෙම කරන්න පයිලට් ප්‍රොජෙක්ට් එක කරන්න කියලා. පයිලට් එක ගාලේ කරා. ඒක තියෙනවා රිච්මන්ඩ් විද්‍යාලවල. රජයේ සේවකව ගත්ත ඒ නිවාස. රජයේ රුපියලක් නැතුව අපි ඒ නිවාස හැදුවේ. අපි ඒ නිවාස හැදුවේ රජයේ සේවකයන්ට ලෑන්ඩ් වැලියු එක සීරෝ කළා. ඉඩමේ වටිනකම බිඳුවයි. කාපර්මිට් එක වගේ තමයි. එයාට ඒක ගන්න පුළුවන්. ලක්ෂ 15යි, ලක්ෂ 18යි, ලක්ෂ 20යි. ගත්ත එකේ අද ඒගොල්ල විකුණනෝ ලක්ෂ 75යි, 100යි, 150යි. අපිට ඒකට කමක් නැහැ. ඇයි ආර්ථිකයේ යම්කිසි දියුණුවක් ඇති වෙන්න මුදල් පරිහරණයක් සිදු වෙනෝ නම් රාජ්‍ය සේවකයා ශක්තිමත් වෙනෝ නම් ඒ තමයි අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්කය කියලා නියෝජ්‍ය කතානායකතුමනි මම මතක් කරන්න කැමතියි. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි 2015 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පඩිවැඩි කරේ කාටවත් පොරොන්දුවක් දීලා නෙමෙයි. 2015 ජනවාරි 8 වෙනිදා මේක ලබාගෙන එතුමා මොකද කරේ? සෑම රාජ්‍ය සේවකට රුපියල් 10000කින් වැඩි පඩිවැඩි කරා. මොකද්ද මේ නියෝජ්‍ය කතානායකතුමනි රුපියල් 10000ක් කියන්නේ 10000ක්ද? නෑ. එදා කාර්යාල කාර්ය සහායකගේ මූලික වැටුප තිබුණේ රුපියල් 12800යි. ඒ රුපියල් 12800 20යි 20 අපි ආණ්ඩුව බාර දෙනකොට ඒක රුපියල් 29800යි අවම වැටුප ලබන එක්කෙනාගේ මූලික වැටුප. එතකොට වැඩිම වැටුප ලබන එක්කෙනා නීතිපතිවරයා. නීතිපතිවරයාගේ පඩිය ගියා ලක්ෂ 2කට විතර. ජස් පාස් අවුට් ඩොක්ටර් කෙනෙක්ගේ පඩිය තිබුණේ රුපියල් 40000යි රුපියල් 80000ට ගියා. එහෙම තමයි වැටුප් චක්‍රය ආණ්ඩුව වැටුප් වැඩිවීම සිදු කළේ. බලන්න අවාසනාවකට කෙසේ හෝ කමක් නැහැ ඔබතුමාලා අපි අද ජාතික වශයෙන් එකඟතාවයක ඉන්නවා. 20යි 20 අපි ඒ කරගෙන ගිය ක්‍රියාවලියේදී සිදු වුණේ මොකද්ද? 20යි 20 අවසාන වාරිකය දී ගන්න බැරි වුණා. ඇයි හේතුව? අපි පෙරදිච්ච බව ඇත්ත නියෝජ්‍ය කතා නැතුනේ. අපි කිව්වේ 20යි 20 යන පාර වෙනස් කරන්න එපා. 20යි 21කට ඕන ඩොලර් මිලියන 3000ක්, 20යි 22කට ඕන ඩොලර් මිලියන 6000ක් පාර මාරු කරොත් රට වැටෙයි. ඉතින් අපිව පිළිගත්තේ නැහැ මහජන ඒකට කමක් නැහැ. මහජනට අයිතියක් තියෙනවා. මහජනය වෙනස් කළා. මහජනය වෙනස් කළා. දැන් ආපහු අපි ඔක්කොම ජාතික එකඟතාවයකින් එක තැනකට අවිල්ල තියෙනවා. DSN නායක මහත්මයා නිදහස ලබා ගන්නකොට බණ්ඩාරනායක මහත්මයා ඒකට දෙගොල්ලොම එකට වැඩ කරා මේ සමාජයේ. එකට වැඩ කරපු නිසා නිදහස ලැබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සම්මේලනයේ පෙරේද තිබුණා. ඇත්ත වශයෙන් එදා එතෙන්දී අපි ජාතික එකඟතාවයකින් ක්‍රියා කරා. මම හිතන්නේ ඒක ලොකු සතුටක්. ඒ වගේම පසු කාලීනව මහින්ද රාජපක්ෂ මහත්මයා අනිකුත් නායකයෝ එකතු වෙලා මේ සමාජයේ කරන්න පුළුවන් වැඩ කොටස කළා තියෙනවා නියෝජ්‍ය කතාන්ට. අපි කාටවත් නායකින්ට දොස් කියන්න ඕන නැහැ. එහෙනම් දේශපාලන පක්ෂවල ඉන්න කණ්ඩායම් තවදුරටත් බොරුවෙන් රජ කරන්න කියොත් හොඳට මතක තියාගන්න ඕන ගිය පාර මේ පාර්ලිමේන්තේට අහිංසක මන්ත්‍රීවරයා අතුගෝරළ මන්ත්‍රීවරයා ජීවිතක්ෂයටපත් වුණා. ගෙවල් 7-800ක් ගිනි ගත්තා. ඒව සේරම වන්දිග වඩ ඕන. එහෙම බය කරන්න බෑ. 87-88 සේරම ස්ටේෂන් පිච්චුවා. ඒ ස්ටේෂන් ඔක්කොම හැදුවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔක්කොම පිච්චුවා. ඒව සේරම හැදුවා. ඒවට බය වෙන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඒවා අපි ඉෂ්ට කළ යුතුව තිබෙනවා නියෝජ්‍ය කතානායකතුමනි.
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඔ මට අර අනිත් මන්ත්‍රීතුමාගේ වෙලාවත් දෙන්නම් කිව්ව එක.
ඒවත් එකතු
කරලා
12 මාට දිවාවයකට
කාලයක් තියෙනවා. ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි අපි එකක් හොඳට හිතේ තියාගන්න ඕන. මේ බොරුව මේ සෙල්ලම මෙතනින් නැවැත්තුවේ නැත්තම් බරපතල ඛේදවාචකයකට යනවා. මට පේනවා විරුද්ධ පක්ෂය අපෙන් කැඩිලා ගිය කොටස අපෙන් කැඩිලා ගිය කෑල්ල මට පේනවා ගිහිලා නොඑක් සුරංගනා කතා කියනවා. මොකද්ද මේ ආශාවනේ? මං කොහොමද අගමැති වෙන්නේ? මං කොහොමද ජනාධිපති වෙන්නේ? රටට හෙන ගැහුවක් කමක් නැහැ මට ජනාධිපති වෙන්න පුළුවන්. අනිත් එක ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනා මතක තබා ගත යුතුයි. මේ හොයන්නේ සංස්කෘතියට නායකයෙක් නෙමෙයි. මේ හොයන්නේ ආගමට නායකයෙක් නෙමෙයි. මේ හොයන්නේ කුලයට නායකයෙක් නෙමෙයි. මේ හොයන්නේ ජාතියට නායකයෙක්. මේ හොයන්නේ රාජතාන්ත්‍රිකයෙක්. එහෙනම් අද මේ ඉදිරිපත් වෙලා ඉන්න ජනාධිපති අපේක්ෂකයන්ගේ ලැයිස්තුව දිහා බැලුවාම ඕනෑම සාමාන්‍ය පුරවැසියෙකුට තේරෙනවා රටක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? එහෙම ඉන්නවනම් මට නම් තේරෙන දේශපාලන පළපුරුද්ද අනුව ඉන්නේ රනිල් වික්‍රමසිංහ මේ වර්තමාන ජනාධිපතිතුමා පමණයි. එහෙනම් එතුමගෙන් අපි එතුමගේ පාර්ලිමේන්තු අවුරුදු 41 පළපුරුද්ද, අවුරුදු 2 ජනාධිපති ධූරයේ පළපුරුද්ද, ඒකෙන් අපි ජාතියක් හැටියට වැඩගත යුතුයි. එක එක්කෙනා දෙන තර්ජන ඒවට අපි යටත් නොවිය යුතුයි. ඒවල් වලට ආම් සමහර අය බයට කියනවා අපි දෙනවා කියලා. මම නම් කියන්නේ එහෙම කියන්න එපා. බය නැතුව කියන්න ඕනේ දෙන්නේ නැහැ කියලා. දැන් මට පුරුදුයි විශ්වවිද්‍යාලයේ ඉන්නකොට 7-800ක් හූ කියනකොට මිනිත්තු 10 12 කහගෙන ඉඳලා අපේ මතය කියන්නේ. ඒ නිසා අපි මේ මැතිවරණයේදී අපේ සාර්ථක කල්පනාවෙන් ශ්‍රී ලාංකික මහජනතාව ක්‍රියා කළ යුතුයි. විශේෂයෙන් රාජ්‍ය ආන්ත්‍රණය තමයි අසරණම කණ්ඩායම ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද ඒ අයට පඩි වැඩි කර ගැනීම හිතුමතේ කරන්න බෑ. හැබැයි කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් රාජ්‍ය සේවක ලක්ෂ 15යි, විශ්‍රාමික ලක්ෂ 5යි, පුජ්‍යලිගංශ ලක්ෂ 65යි, ලක්ෂ 85යි, මැතිවරණ කොමසාරිස් කියනවා 18ට වැඩි 1,71 ලක්ෂයක් ඉන්නවා කියලා. එහෙනම් ඉතුරු නම් මේ 9 බිලියන් ඉතුරු ලක්ෂ 90 ඉතාම වාසනාවන්තයි නියෝජ්‍ය කතානායකතුමනි. උදාහරණයක් ගත්තාම සමහර වෙලාවට මේසන් මහත්තයා 2500 පඩිය 3500යි කියනවා ආර්ථිකය වැඩි වෙනකොට. වඩු මහත්මයා කෙලිම්බ කියනවා මගේ වැටුව 5000යි කියලා. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කාගෙන්වත් අහන්නේ නැතුව වැටුණු සමාජයේ ගොඩ ගන්න ඡන්ද පොරොන්දුවක් නෙවෙයිනේ account එකට 15000 ගානේ දාගෙන ගියා. ඇයි මේ? වැටුණු සමාජය මේ පුරවැසියා වැටුණොත් ආර්ථිකය වැටෙනවා. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාගෙන්වත් අහන්නේ නැතුව හාල් කිලෝ 10 බැගින් එකවර ලක්ෂ 25කට විතර දීගෙන ගියේ. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා උරුමය වැඩසටහන මහජනයාගේ ඡන්ද පොරොන්දුවක් නෙවෙයි පොළවේ අයිතිය තව ලක්ෂ 20කට 25කට දීගෙන යන්නේ. එහෙනම් රටේ ආර්ථිකය ගොඩනගන්න ආර්ථික පරිවර්තන පනත අනුව එහෙනම් පුරවැසියාන කිතුවේ යුතුව තිබෙනවා. ඒ නිසා මම දැක්කයි තුමගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුමා විශේෂයෙන් සඳහන් කළ තිබුණා විශේෂයෙන් අවිධිමත් ශ්‍රම වෙළඳපොළ. ඒ කියන්නේ උදාහරණයක් ඇරෙන්න ගත්තාම අර මම කියපු කණ්ඩායම් වාසනාවන්තයි. හැබැයි ඒ කියන කණ්ඩායම් අවුරුදු 55න් පස්සේ 60න් අවසනවන්තයි. ඇයි? ඔහුට ජීවිතයේ අවසන් කාලේ ආරක්ෂිත භාවයක් නැහැ. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහතුමා කියලා තියෙන ත්‍රිරෝද රත යුද්ධෝ ලක්ෂ 12යි. ඒ ලක්ෂ 12ටම ජීවිතයේ ආරක්ෂාවක් ලැබෙන පරිදි පෞද්ගලික සම බලකාය ශක්තිමත් කරනවා කියලා එතුමා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළා තිබෙනවා. ඒලා රාජ්‍ය ආන්ත්‍රණයත් පෞද්ගලිකංශයේ තිබෙන මහා මානව සම්පතත් අපේ ආර්ථික පරිවර්තන පනතේ තිබෙන 100% ආර්ථික වර්ධන වේගය 20/27 තියාගන්න. 20/32 අපේ ආර්ථික වර්ධන වේගය ඒ කියන ඉලක්කය තියාගන්න නම් විස්සයි හතලිසරට කලින් ගත්ත ණය ගෙවලා ඉවර කරන්න ඕන නම්
අවසන් කරන්න
ඒ ඉලක්ක සම්පූර්ණ කළ යුතුයි කියලා නියෝජ්‍ය කතානායකතුමනි මම ප්‍රකාශ කරන්න කැමැති විශේෂයෙන් මතක තබා ගත යුතුයි මේ වැරද්ද ජාතිය නැවත කරොත් මට එක සාධකයක් දෙන්න පුළුවන් දේශපාලඥෝ මහපාරේ ගුටිකාලා මැරෙන යුගය නිර්මාණය කරගන්න එපා මේ වැරද්ද කරන්න එපා ජාතියට මේ වැරද්ද කළා රටක් විනාශ කරන්න එපා පුජ්‍යලික ආශාවන් තියෙන පුළුවන් පුජ්‍යලික තණ්හාවන් තියෙන පුළුවන් හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සමහර අය කියනවා පින්ජණ අධිපති කියලා ඔව් පින් තමයි පින් නැත්තම් එක අසුරක් මන්ත්‍රීවරයෙක් වෙලා අගමැතිවරයෙක් වෙලා ජනාධිපතිවරයෙක් වෙලා 2,40,00,000 පාරේ දුක් විඳින මහා ජනගහක් ගෙවල් වලට යවන්න පුළුවන් පින තිබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටයි කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි ඒ නිසා සියලුම දෙනා 21 වෙනිදා චන්දපොලට යන්න ඕනේ කල්පනාවෙන් විරුද්ධ පක්ෂය මට පේනව නොදන්න කතා කියනවා ආණ්ඩුව විසිරුණ මේ මොකද මේ පැත්තේ ඇවිල්ලා වාඩි වෙනවා කියනවා මේ පැත්තේ ඇවිල්ලා වාඩි වෙනවද කියලා තීරණය කරන්න අපි අපිට ඕන නම් මේ පැත්තේ ඒගොල්ලෝ වාඩි කරන්න පුළුවන් නැත්නම් gedara අරින්න පුළුවන් නැත්නම් ඕනම තීරණයක් ගන්න පුළුවන් ආණ්ඩුවට ඒ නිසා ඒ සදා ශක්තිය ආණ්ඩුවට තියෙනවා කියලා ප්‍රකාශ කරමින් විශේෂයෙන් ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ සමස්ත මහජනකක බලාගෙන ඉන්නවා මොකුත් නෙවෙයි පක්ෂවලට අද කන්ට්‍රෝල් එකක් නැහැ මහජනය බලාගෙන ඉන්නවා කෘතවේදීත්වයේ දක්වන්න ඒ කියන්නේ 180ක් වාහනවල පොලිමේ හිටපු සමස්ත ජනතාව බලාගෙන ඉන්නවා ඩිහඬව මොනවටද චන්දපොලට ගිහිල්ලා මේ ගෑස් ටැංකිය ඉස්සරහ කතර ගහලා ශ්‍රී ලංකාව සුවපත් කිරීමේ කාර්ය ඉෂ්ට කරන්න කියලා සමස්ත සභාවෙන් ඉල්ලන්න කැමතියි
පෞමිසිතී කර්මන්ත දිවාහාර විවේකයේ සඳහා සභාවේ කටයුතු තාවකාලිකව පස්වරු 1 දක්වා කල්තම් හත් සිටවන ලැබෙනවා